ගරු නිසාම් කාර්යපර් මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
Honorable member chairing the parliament, I'm honored and to be entrusted with delivering winding up speech on behalf of the opposition in parliament, especially as a newcomer. My sincere gratitude to the opposition leader and my leader. முக்கியமான நான் தமிழக சுருக்கமாக சொல்ல வேண்டும், பார்லமெண்டத்தில் ஒரு புதிதாக வந்தவனாக இருந்தாலும் எதிர்கட்சி சார்பாக விவாதத்தில் கடைசி பதில் பேச்சாளராக என்னை தெரிவு செய்வதற்காக நான் நன்றியை எதிர்கட்சித் தலைவருக்கும் என்னுடைய கட்சித் தலைவருக்கும் முதலாளர் கொடுக்க வேண்டும். கரு மந்திரித்துமா, மே மூலாசுன மந்திரித்துமணி, மகே மே கதாவ අපේ ලීඩර් ඔෆ් හවුස් සභානායක ඇමතිතුමාගේ කතාවත් එක්ක ප්‍රවේශයක් ලබා ගන්න මම කැමැතියි. එතුමා ඔහුගේ කතාවේ සඳහන් කරා, මන්නේ බරදක් හොයනා නෙවෙයි, එතුමා පටන් ගත්තේ අතරමඟ කිව්වා, මේ සමහර විට හිතනවා කියලා මේ ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මේ අන්තිම ඔය ස්පෙෂල් ඩිටර්මිනේෂන් තීන්දුව වැරද්දක් හොයනවා කියලා. නෑ, එහෙම නෙවෙයි. මොකද මම හිතන්නේ ලොකු වැරදි අවබෝධයක් තියෙනවා. මම ඒක ඉස්සල්ලාම හරි ගස්ස ගන්න වෙනවා අනිවාර්යෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය එවකටත් තිබුණු මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවට පටහැනිව මේ සංශෝධිත පනත ඉදිරිපත් කරනවා කියන පදනම මත නෙවෙයි 3-2 විශේෂ බහුතරයක් අවශ්‍යයි කියලා කිව්වේ. I hope honorable Sunil Vatagalla minister and honorable Harshana Nanayakara will clarify this. මොකද මම ඒ කොටස කියවන්න. Parliament does not have the power to overrule any judgment of the Supreme Court. The decision of the Supreme Court on any matter is final and binding. However, Parliament has legislative power to remove the substantum or foundation of a judgment provided it does not transgress on any other constitutional limitations. Ekenne parliamentuwe vyavasthadayaka balatala parliamentuwata tibena bawata ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිවම තමාගේ අර ස්පෙෂල් ඩිටර්මිනේෂන් ජජ්මන එකේ කියලා තියෙනවා. කවදාවත් ශ්‍රේෂ්ඨාධිකරණේ මේ පාර්ලිමේන්තුවේ තියෙන ඒ බලතල පිළිබඳව කෙලින්ම හෝ වක්‍රානුකූලව කිසිම බලපෑමක් එතන ඉදිරිපත් කරලා නැහැ. දැන් මේක සිදු වුණේ මෙහෙමයි. ඔබතුමල්ලා ගොඩක් කට්ටි හිතන්නේ මේ විශේෂ බහුතරයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලුවේ අර එවකටක් තිබුණු මූලික අයිතිවාසික නඩු තීන්දුවට පටහැනිව මේ පනත ගෙනාපු හින්දා කියලා. එහෙම නෙවෙයි. ඒ විශේෂ බහුතරයක් ඉල්ලා සිටින්නේ වෙන හේතුවක් නිසා. ඒ ටිකත් මම කියවන්නම්. For the foregoing reasons, we hold that the amending act was not intended to apply to nomination already called for the accepted and by the time it was certified. The bill seeks to apply it now. Therefore, it is irrational and unreasonable and inconsistent with Article 12.1 of the Constitution. Manitanne, ape harshana nanayakara emathithuma eta pahadiliwama meke purvikawa poddak sandahan kara. Preamble, e purvikawata mamath obathumallage yawadana yomu karanawa. ඒ පූර්විකාවේ කිබල කියලා තිබෙනවා මේ පනතේ, මේ අද අපි සම්මත කිරීමට බලාපොරොත්තු වෙන පනතේ කියලා තියෙනවා. මේ අර 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සංශෝධිත පනත 2023 නොවැම්බර් 10/17 දින ක්‍රියාත්මක වී ඇති හේයින් මෙහි උපලේඛන දක්වා ඇති පළාත් පාලන ආයතන සම්බන්ධ අලුත් ඡන්ද විමසීම පැවැත්වීමේදී ඡන්ද විමසීම ආඥා පනතේ 28 වගන්දි 8 තරුණ අපේක්ෂකයන් නාම යෝජනා සම්බන්ධයෙන් වූ විධිවිධාන ප්‍රකාරව තරුණ අපේක්ෂකයන් විසින් නාම යෝජනා සිදු කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා. ඒක තමයි ආරම්භය. ඇත්තටම මම කියනවා නම් මෙතන වෙලා තියෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අන්තිම බලක් කැපුවා. පළාත් පාලන ඡන්ද නවත්ත ගන්නේ මේ අංක 30යි 2023 මට දැන් එවකට හිටපු മന്ത്രി දලවත්ත മന്ത്രിතුමා රහා. ඔවුන් කරන්න හැදුවේ මේකයි. ඒ දැනට පවතින නාම යෝජනා පත්‍රය මත ඡන්දය පැවතුවොත් ඒක පටහැනි වෙනවා 2023 අංක 30 පනතට. නමුත් එතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. 2023 අංක 30 දරන පනත රෙට්‍රොස්පෙක්ටිව් නෙවෙයි ප්‍රොස්පෙක්ටිව්. අතීතයට බලපාන නීතියක් නෙවෙයි එතෙන් සිට බලපාන නීතියක්. නමුත් ඔබතුමාලා ඉදිරිපත් කරපු මේ විශේෂ විධි විධානයේ ඒ අතීතයට බල නොපාන එම කොටස මේ නාම යෝජනාවට එකතු කරන්න කිව්වා. එතකොට මොනවද වුනේ? What really happened? 2023 ජනවාරි මාසයේ කැඳවන ලද නාම යෝජනා පත්‍රය එවකට පැවතුන නීති යටතේ කාන්දා නියෝජිතයන් පමණක් අත්‍යවශ්‍ය කරපු අවස්ථාවක එවකට නොතිබුණ නීතියක් වන තරුණ අපේක්ෂකයන් ඇතුළත් කිරීම අරහා අතීතයට බලපාන ලෙස අංක 30 2023 පනත ගෙනාපු නිසා ඒ අපේක්ෂකයන්ට අතීතයට බලපාන ලෙස මේ බලපෑමක් සිදු වූ බැවින් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට අනනුකූල වන නිසා මේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක්. කොටින්ම කියනවා නම් සරලව මේ පූර්විකාවේ මේ කොටස නොතිබෙන්නට ඔය තරුණ මන්ත්‍රීවරුන් කියන ගැටයේ ගැහුවේ ගිය ආණ්ඩුවේ ඒ අගමැතිතුමා ඕනෑ කමින් තමන් මේ කල්දාගත්ත ඔය ඡන්දය ඒක දැන් යම්කිසි විදිහක ශ්‍රේෂ්ඨාධිකරණ දෙලලද තීරණය මත නැවත පැවතුවහොත් මේක පෙන්නලා නාම යෝජනාව අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව කරගන්න තමයි මේක ගෙනාවේ. මේ පූර්ණිකාව නොතිබෙන්නට අනිවාර්යෙන් මේක තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි මම පළවෙනිම ඉස්සෙල්ලා ඔබතුමාලට කියන්න කැමති. ගරු මූලාසුන මන්ත්‍රීතුමනි, දැන් අපි දිගින් දිගටම කතා කරා මේ කාල වේලාවන් ගැන. මම කියන්නම් වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න. මේ පඩත යටතේ මැතිවරණයක් පැවැත්විය හැකි ළඟම දිනය ඔබතුමා, ඒ කියන්නේ සභාපති මේ කතානායකතුමා, අපි ඔක්කොම මේකට එකඟ වෙනවා. මම දැන් සමහර 225ක් සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයේ මේ පනත අපිට පාස් කරගන්න පුළුවන්. අද සහතිකේ ලබා දුන්නොත් අප්‍රේල් 11ට තමයි තියන්න පුළුවන් කෙටිම දිනේ. ඒ කියන්නේ අර දවස් 52ක් පමණක් එකතු කරලා. අපි කියමු දැන් මේ පනත පහුුණාට පස්සේ මැතිවරණ කොමිසමට පුළුවන් අප්‍රේල් 18 හෝ එතන සිට අවසාන දිනය ඔබතුමන්ලා පුදුම වෙයි ජූලයි 23. මාස 3යි වැඩිම කාල සීමාව ලබා ගත්තොත් කැම්පේන් සඳහා සති 7යි, නොමිනේෂන් සඳහා දවස් 17යි, ඔක්කොම එකතු කරාම ජූලයි 27. එතකොට 23. එතකොට අප්‍රේල් පළවෙනි 11 වෙනි දිනේ සිට ජූලි 23 දක්වා මේ මැතිවරණ කොමිසමට බලතල තිබෙනවා මේ මැතිවරණය පවත්වන්න. පළවෙනි අවස්ථාව ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ නාම යෝජනාව කැඳවන්න. දැන් ඔබතුමල්ලම තමයි මේ බිල මේ පනත කෙටුම්පට 2024 මට දැන් නවම්බර් මාසය ගෙනෙන අවස්ථාවේදී කරදරයක් නැතුව මාස 3 කතාව කිව්වා. ඒ මාස 3 කතාව කියලා දැන් අර අපේ ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීතුමා කිව්වා වගේ මාස 3ක් ඔගලන්නේ ලබා දුන්නේ he used a very interesting word you have been stopped. ඒ කියන්නේ නීතිය මගින් ඔගලන්ව නවත්තලා තිබෙනවා. ඔය මාස 3 දෙන් දෙන්න බෑ කියන ස්ථාවරය ගලන් ගන්න බෑ. You have been stopped from taking that position.
ගරු මන්ත්‍රීතුමනි, තව විනාඩි 2ක කාලයක් පමණයි
ඔය. ඒක නිසා මම කියන්නේ දැන් මේක මාස 3ක් ඔබ ලබා දීලා දැන් මේ මාස 3 ලබා දීමත් පැත්තකට දාලා හදිසි වෙන්න හේතුව ඔබතුමාලම දන්නවා ඇති. ඒක නිසා දැන් මට දැන් මිනිත්තු 2ක කාලයක් තිබෙන නිසා මම තා ගෞරවයෙන් ඔබතුමාලගේ ඉල්ලා සිටිනවා. I wanted a table this. මේ පනත ඒකන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තියට කිසිම පටහැනිතාවයක් නොමැතිව මේ පනතට ගෙනා හැකි සංශෝධන මම ඉදිරිපත් කරනවා. මේවා මගේ සංශෝධන පමණක් නෙවෙයි. මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලද සංශෝධන. ඇත්තටම මම මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙන්න ඕනේ තැන්පතු මුදල සම්බන්ධ ඒ ක්ලෝස් එක ගෙනලා තියෙන උන් පෙන්වා දුන්නු නිසා. මම මේ මාගේ සංශෝධන මම නිකන් නෙවෙයි ගරු අධිකරණ ඇමතිතුමනි මම සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට කෙසේ සංශෝධන විය යුතුද යන්න පැහැදිලිව සඳහන් කරලා ඔය කියන්න වාලයට කියනව නෙවෙයි with all due responsibility I'm tabling this particular amendment and also giving a copy to the relevant minister so that he can take a serious consideration of how we are going to incorporate this amendment because it's very important
ඔබතුමාගේ කාලය අවසන්යි
අනිවාර්යෙන් කාර්යක්ෂම සහ පිරිසුදු සහ අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන සාධාරණ මැතිවරණයක් තිබීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වෙනි වග්ගන්තියට අනනුකූල නොවන විදියට මේ සංශෝධන මම ඉදිරිපත් කරලා තියෙන්නේ කරුණාකර ඒ ගැන ඔබතුමාලගේ අවධානය යොමු කරලා මේ සංශෝධනය පිළිගන්න කියලා මම ඉල්ලා සිටිනවා මම අනිවාර්යයෙන් මම දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් යම් කිසි කුටියක ඒ නිලධාරී ඉන්නවා ඇති මමත් ඔයගේ කුටියක රජයේ නීතිඥවරයෙක් ඉන්න අධිනීතිඥවරයෙක් ඉන්න කාලේ හිටියා ඔවුන්ට මේක මම ලබා දෙන්න පුළුවන් ඇමතිතුමා අරහා මෙතන තියෙන සියලුම
අවසන් කරන්න මන්ත්‍රීතුමනි
කෙටියෙන්ම කරන්න පුළුවන් ඒක නිසා ඒ සංශෝධන කොළය මම සභාගත කරන ගමන් තවත් සංශෝධන
කරු කතානායකතුමා මූලාසනය සඳහා පැමිණෙනවා ඇත
ගරු කතානායකතුමනි මට මිනිත්තුවක් මන් I will try to wind up within a minute or two minute then අද දින මන් සභාගත කරනවා පළාත් පාලන ඡන්ද විමසීමේ විශේෂ විධි විධාන පනත් කැටුම් පතට කමිටු අවස්ථාවේ දෙකතු කළ යුතු සංශෝධන හතරක් ඒ සියල්ලක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ 78 වන වගන්තියට අනනුකූල වන සංශෝධන හත් ඊට අමතරව එයි පිටමතක් මන් ලබා දෙනවා අදාළ පළාත් පාලන ආයතන පිළිබඳ ඇමතිතුමාට එතුමාට ඒ පිළිබඳව උපදෙස් අරගෙන නීතිපතිතුමාගෙන් තා ගෞරවයෙන් මේ සංශෝධන ටික එකතු කරන්න මෙන් ඉල්ලා සිටිමින් නිහඬ වෙනවා ස්තුතියි